අයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සෝදානම ආදත් ඌව ගුරු ගෙදරින් ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ පාඩම ඔබට කියලා දෙන්න. අද දවසේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල මධ්‍ය මහා විද්‍යාලයේ ගයානි ධර්මදාස ගුරුමෑණියන්.
අයුබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. සුපුරුදු පරිදි අදත් ඔබව ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂය සඳහා සාදරයෙන් පිළිගන්නවා. ඔබට මතක ඇති පසුගිය සතිය අපි කතා බහ කරේ ව්‍යාපාර සඳහා පදනම් වන උපකාරක සේවාවන් කීපයක් පිළිබඳව. ඔබට මතක ඇති අපි රක්ෂණය කියන උපකාරක සේවය ගැන පසුගිය වැඩසටහන තුළදී සාකච්ඡා කරා. අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා තවත් එක් උපකාරක සේවාවක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න. ප්‍රවාහනය සහ සංනිවේදනය කියන උපකාරක සේවාවන් කොහොමද වෙළඳ ව්‍යාපාර කටයුතු සඳහා භාවිතාවන්නේ කියන එක. සංනිවේදනය සහ ප්‍රවාහනය කියන උපකාරක සේවාවන් වර්තමානයේ ඉතා සීග්‍රේන් දියුණු තාක්ෂණය යොදාගෙන එදිනෙදා කටයුතු පහසු කර ගැනීම සඳහා අපිට උපකාරී වන උපකාරක සේවාවන් දෙකක් විදියට හඳුනගන්න පුළුවන්. සන්නිවේදනය කියන උපකාරක සේවාව තුළදී සිද්ධ වෙන්නේ කිසියම් තොරතුරක්, පණිවිඩයක් හෝ කිසියම් කෙනෙකුගේ අදහස් පාර්ශවයන් දෙකක් හෝ කීපයක් අතර කිසියම් මාධ්‍යයක් මගින් හුවමාරු කර ගැනීමයි. මෙන්න මේ කියන සංකල්පය අපි සන්නිවේදනය කියලා හඳුනගන්නවා. මේ පාඩම තුලදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සන්නිවේදනය කොහොමද ව්‍යාපාර කටයුතු වල කාර්යක්ෂමතාවය වැඩි කරන්න වර්තමානයේ භාවිතාවට ගෙන තියෙන්නේ කියන එක. මෙතනදී අපිට ප්‍රශ්නයක් එනවා. සන්නිවේදනය ව්‍යාපාරයකට අවශ්‍යද? අවශ්‍ය නම් ඒ කුමන කාර්යයන් සඳහාද? ව්‍යාපාර ආයතනයකට සන්නිවේදනය අවශ්‍ය වෙනවා අයිතිකරුවන් විසින් ගන්නා තීරණ නිෂ්පාදනංශයට වෙන්න පුළුවන්, ව්‍යාපාර ආයතනයේ කටයුතු කරන සේවකයන්ට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ නිෂ්පාදන පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීම සඳහා සන්නිවේදන විවිධ ක්‍රමවේදයන් භාවිතයට ගන්නවා. තාක්ෂණයේ සංවර්ධනයත් සමග සන්නිවේදනය ඉතා තරඟකාරී ලෙස ව්‍යාපාර ආයතන තුළ ජනප්‍රිය වෙමින් පවතිනවා. තරඟකාරීත්වයේ ජය ගැනීම සඳහාත් සන්නිවේදනය කියන උපකාරක සේවාව වර්තමානයේ භාවිතයට ගන්නවා. ඕගොල්ලන්ට උදාහරණ ඕන තරම් දකින්න පුළුවන්. රූපවාහිනියක් ගත්තත්, ගුවන් විදුලියක් ගත්තත්, සමාජ ජාලා ගත්තත්, ඒ සියලුම දෙනකදී සිද්ධ වෙන්නේ ව්‍යාපාර ලෝකයේ තියෙන තරඟකාරීත්වයට මූණ දීම සඳහා විවිධ නිෂ්පාදිකයන් විසින් සන්නිවේදන ක්‍රම භාවිතා කරන ආකාරයයි. ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවශ්‍ය නවතම තොරතුරු ලබා ගැනීමටත්, ව්‍යාපාරයට සම්බන්ධ වෙන විවිධ පාර්ශවයන් වෙත තොරතුරු ලබලා දෙන්න සන්නිවේදනය විශාල වශයෙන් අපි භාවිතා කරනවා. ඒ වගේම තමයි ව්‍යාපාර ආයතනයක් සලකලා බැලුවොත් ව්‍යාපාර ආයතනයක් තුළ අපිට ප්‍රධාන සන්නිවේදන කොටස් දෙකක් හඳුනගන්න පුළුවන්. පළවෙනි එක තමයි අභ්‍යන්තර සන්නිවේදනය. දෙවන සන්නිවේදන ක්‍රමය වෙන්නේ බාහිර සන්නිවේදන ක්‍රමය. අභ්‍යන්තර සන්නිවේදනය කියන සංකල්පය තුළදී අපි හඳුනගන්නවා ව්‍යාපාර ආයතනයක් තුලදී විවිධ පාර්ශවයන් අතර විවිධ මාධ්‍යන් හුවමාරු හරහා පණිවිඩ තොරතුරු සහ අදහස් හුවමාරු කර ගැනීම අභ්‍යන්තර සන්නිවේදනය කියලා අපි හඳුනගන්නවා. මෙහිදී අයිතිකරුවන්, සේවකීන්, කළමනාකරුවන් අතර තොරතුරු හුවමාරුව සිද්ධ වෙනවා. ඒ සඳහා විවිධ ක්‍රමවේදයන් අපි භාවිතා කරනවා. අභ්‍යන්තර සන්නිවේදනය ආයතනයක් තුලදී සීමිත පාර්ශවයන් කීපයක් පමණක් සමග සිද්ධ වෙන හින්දා අපි හඳුනගන්නවා යවන්නා සහ පණිවිඩයක් යවන්නා සහ ලබන්නා අතර දුර අවම ප්‍රමාණයකින් පවතිනවා කියලා අපි අදහස් කරනවා. ඒ කියන්නේ ආයතනයක් තුලදී. නවීන තාක්ෂණය යොදාගෙන ආයතනයකදී ඉන්ට්‍රානෙට් වගේ අන්තර්ජාල පහසුකම් පවා වර්තමානයේ භාවිතයට ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව රැස්වීම, මෙමෝ පත්‍ර වගේ දේවල්, දැන්වීම, දැන්වීම් පුවරු වගේ විවිධ ක්‍රමවේදයන් අභ්‍යන්තර සන්නිවේදන ක්‍රම යටතේ අපි හඳුන ගන්නවා. බාහිර සන්නිවේදනය කියලා කියන්නේ ව්‍යාපාර ආයතනයක් බාහිර පුද්ගලීන් සහ බාහිර ආයතන සමග සිදු කරන සන්නිවේදනයයි. මෙහිදී බාහිර පුද්ගලීන් විදිහට අපි ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, සිල්ලර හා තොග වෙළෙන්දුන්, නියෝජිතයන් හඳුන ගන්නවා. බාහිර ආයතන විදිහට මූල්‍ය ආයතන, රජයේ විවිධ ඌ ආයතන අපිට ව්‍යාපාර ලියාපදිංචි කිරීම සඳහා හෝ අනෙකුත් අවසරපත් ලබා ගැනීම සඳහා අපි සම්බන්ධ වෙන විවිධ ආයතන, පොලිසිය වගේ ආයතන සමග සන්නිවේදන ජාලයවන් වර්තමාන ව්‍යාපාරයක් විසින් පවත්වගෙන යනවා. අපි හඳුනගත්තොත් ව්‍යාපාරයක් විසින් භාවිතා කරන විවිධ සන්නිවේදන මාධ්‍ය මොනවද කියලා ප්‍රධාන ක්‍රම හතරක් යටතේ, එහෙම නැත්නම් ස්වරූප හතරක් යටතේ අපිට පුළුවන් සන්නිවේදන මාධ්‍ය හඳුන ගන්න. ඒ ප්‍රධාන ක්‍රම හතර වැදගත් වෙනවා. එකක් තමයි වාචික විදිහට අපි සන්නිවේදනය සිද්ධ කරනවා. සන්නිවේදනයේ ස්වරූපය වෙන්නේ වාචික. ඒ සඳහා යොදා ගන්න මාධ්‍යයන් විදිහට අපිට හඳුන ගන්න පුළුවන් රැස්වීම, සාකච්ඡා, වැඩමුළු, සම්මන්ත්‍රණ, දුරකථන සංවාද. මේවා සියල්ලම අපි වචන භාවිතයෙන් කරන සන්නිවේදන ක්‍රමයන්. ඊළඟට අපිට පුළුවන් ලිඛිත සන්නිවේදනය භාවිතා කරන්න. ලිඛිත සන්නිවේදන මාධ්‍ය විදිහට ලිපි, දැන්වීම් පුවරු, වාර්තා, අත්පත්‍රිකා, පුවත්පත්, සංගරා, බැනර්, පෝස්ටර් වගේ සන්නිවේදන මාධ්‍ය යොදා ගන්න පුළුවන්. ඊළඟට ඉතාමත් ජනප්‍රිය ක්‍රමවේදයක් තමයි, සන්නිවේදන ස්වරූපයක් තමයි විද්‍යුත් සන්නිවේදනය. මේ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් ශබ්ද වාහිනී යන්ත්‍ර, ඩිජිටල් පුවරු, විද්‍යුත් තැපෑල, ඊමේල් කියලා අපි හඳුනන්නේ, ෆැක්ස්, අන්තර්ජාලය, ඉන්ටර්නෙට් එක කියන එක, ගුවන් විදුලි මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය, විවිධ ඌ වෙබ් අඩවි, ඊළඟට ෆේස්බුක්, ස්කයිප්, SMS, Viber, Twitter වැනි විද්‍යුත් සන්නිවේදන මාධ්‍ය යොදා ගන්න පුළුවන්. හතරවෙනි සන්නිවේදන ස්වරූපයේ විදිහට අපිට හඳුන ගන්න පුළුවන් සංකේත සහ සංඥා. මේවා ඉතාමත් සමීපයි ඕගොල්ලන්ට. ඕගොල්ලන් දකිනවා මාර්ග සංඥා, පිදිගත් විවිධ වූ සංකේත, සීනු, ඊළඟට ඔය ගිලන් රථවල තියෙන විවිධ මේ සංඥාවල්, ශබ්ද වගේ දේවල් අපිට සංකේත සහ සංඥා විදිහට හඳුනගන්න පුළුවන්. මේ විදිහට සන්නිවේදන මාධ්‍යයන් පුළුල් විදිහට අපි හඳුනගත්තත් සන්නිවේදන ස්වරූපය කෙටි ක්‍රම, එහෙම නැත්නම් සීමිත ප්‍රමාණයක් තමයි අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ. සන්නිවේදන ක්‍රියාවලිය ගැන බැලුවොත් ඔගලන්ට මෙතනදී හඳුනගන්න තියෙනවා, මතක තියාගන්න ඕන මූලිකාංග කීපයක් තියෙනවා. සන්නිවේදනයේ ක්‍රියාවලිය කිසියම් විධිමත් ක්‍රමවේදයකට අනුව ගලාගෙන යන ආකාරයකට තමයි සන්නිවේදනය සිද්ධ වෙන්නේ. මේ සන්නිවේදනයක් සිද්ධ වෙන ආකාර අනුව අපි හඳුනගෙන තියෙනවා සන්නිවේදන මූලිකාංග කීපයක්. ඒ කියන්නේ සක්‍රීය සන්නිවේදනයක්, එහෙම නැත්තම් විධිමත් සන්නිවේදනයක් වෙන්න නම් මේ මූලිකාංග අනිවාර්යෙන් පැවතිය යුතුයි කියලා අපි අදහස් කරනවා. මොනවද මේ සන්නිවේදන ක්‍රියාවලියක දකින්න පුළුවන් මූලිකාංග? මේකෙදි මූලිකාංග හයක් ගැන අපි කතා කරනවා. පළවෙනියටම ඉන්න ඕන පණිවිඩය යවන පුද්ගලයෙක්. අපි කියනවා යවන්නා. පණිවිඩය ලබා දෙන පුද්ගලයෙක් හෝ ආයතනයක් අපි යවන්නා කියලා හඳුන ගන්නවා. යවන්නා විසින් කිසියම් තොරතුරක් සපයනවා. මේ සපයන තොරතුර අපි පණිවිඩය කියලා හඳුන ගන්නවා. එතකොට දෙවෙනි මූලිකාංගයේ වෙන්නේ පණිවිඩය. යවන පුද්ගලයෙක් ඉන්නවා, එයා යවන තොරතුර අපි පණිවිඩය කියලා හඳුන ගන්නවා. ඊළඟට තුන්වෙනි සන්නිවේදන මූලිකාංගය තමයි මාධ්‍ය කියන එක. පණිවිඩය යැවීම සඳහා යොදා ගන්නා සන්නිවේදන මාධ්‍ය. අපි කිව්වේ කලින් කතා කරේ රැස්වීම, සාකච්ඡා, ලිපි, දැන්වීම් පුවරු. අන්න ඒ විදිහේ කුමන මාධ්‍යයක් කරහාද අපි පණිවිඩය යවන්නේ කියන එක. ඊළඟට ඉන්න ඕන පණිවිඩය ලබන කෙනෙක්. පණිවිඩය ලබන තැනැත්තා. එහෙම නැත්නම් අපි කියනවා ලබන්නා. යවන්නා විසින් යැවූ පණිවිඩය ලබන්නෙකුට ලැබුණට පස්සේ එම පණිවිඩය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය අපි හඳුනගන්නවා ප්‍රතිචාරය විදිහට. එතකොට පස්වෙනි මූලිකාංගයේ තමයි ප්‍රතිචාරය. නිවැරදි සන්නිවේදනයක් සිද්ධ වුණා නම් යවන්නා විසින් යොමු කරන ලද තොරතුර ලබන්නා විසින් නිවැරදිව ලබා ගත්තා නම් ඒ වෙනුවෙන් ඔහු ක්‍රියා කරන ආකාරය තමයි අපි ප්‍රතිචාරය කියලා හඳුනගන්නේ. ප්‍රතිචාරයක් දැක්ුවාට පස්සේ අපිට තියෙනවා ප්‍රතිපෝෂණයක් සිද්ධ කරන්න. හයවෙනි මූලිකාංගයේ තමයි ප්‍රතිපෝෂණය. ඒකෙදි කියවෙන්නේ පණිවිඩය ලැබුණ බවත්, තේරුම්ගත් බවත්, ඒ තේරුම් අරගෙන ලබන්නා විසින් යවන්නා වෙත තමන්ගේ ප්‍රතිචාරය යොදෙව්ව බව. ප්‍රතිපෝෂණයේදී සිද්ධ වෙන්නේ ඒකයි. එතකොට ඔයගලන්ගේ පෙළ පොතේ 25 වෙනි පිටුවේ තියෙනවා සන්නිවේදන ක්‍රියාවලිය කොහොමද අපි රූප සටහනකින් දක්වන්නේ කියන එක. ඒ රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න කොහොමද සන්නිවේදන ක්‍රියාවලියක් විදිහට ගමන් කරන්නේ කියන එක ඒකේ දක්වලා තියෙනවා. ඊළඟට ඊටමත් වැදගත් වෙනවා සුදුසු සන්නිවේදන මාධ්‍යයක් තෝරගන්නකොට ව්‍යාපාරිකයේ කෝ ව්‍යාපාර ආයතනයක් විසින් අපි සලකලා බැලිය යුතු කරුණු කීපයක් තියෙනවා. අපේ සන්නිවේදන ක්‍රියාවලිය ඉතාමත් කාර්යක්ෂමව කරගෙන යන්න අවශ්‍ය නම් සන්නිවේදන මාධ්‍යයක් තෝරගන්නකොට අපි මෙන්න මේ කියන කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. එකක් තමයි සුදුසු බව. ඒ කියන්නේ අපි කියන්න ලෑස්ති වෙන තොරතුර යවන්න ඉතාමත් යෝග්‍ය සන්නිවේදන මාධ්‍යයක් වෙන්න ඕන. මෙතනදි බලන්න ඕන අපි පණිවිඩය කාටද දෙන්නේ. සීමිත ප්‍රමාණයකට දෙනවනම්, අපි හිතමුකෝ අභ්‍යන්තර සේවකීන්ට පණිවිඩයක් දෙනවනම්, ඒ සඳහා යොදා ගන්න සන්නිවේදන මාධ්‍යයත් ක්‍රමවේදයත් වෙනස් වෙනවා. බාහිර පාර්ශවයකට අපිට පණිවිඩයක් දෙන්න ඕන නම්, අපි හිතමුකෝ මහජනතාවට අලුතෙන් අපේ නිෂ්පාදිතයත් හඳුන්වලා දෙන්න ඕන. ඒකට අපි ලිපි හෝ දැන්වීමක් ගැහුවට හරියන්නේ නැහැ. සමස්ත සමාජයටද පණිවිඩයක් දෙන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා බහුමාධ්‍යයක් යොදා ගන්න. ඒ කියන්නේ සමස්ත වැඩි ප්‍රමාණයක් පරිහරණය කරන සන්නිවේදන මාධ්‍යයක් තුලින් අපේ තොරතුරු ප්‍රචාරය කරන්න ඕන. හිතන්නකෝ හදිසි අවස්ථාවක පණිවිඩයක් දෙන්න ඕන කියලා. එතකොට මේ හදිසි අවස්ථාවක පණිවිඩයක් දෙන එක අපි පත්තරේ ලිපියක් පළ කරොත් හරියන්නේ නැහැ. ඔගුලන් දන්නවා ඇති දැන් හැම මේ පවතින තත්ත්වයක් එක්ක හැම වෙලේම අපිට බ්‍රේකින් නිවුස් කියලා එනවා. හදිසි පණිවිඩ එනවා නේද? ඒ විදිහේ දේවල් දෙන්නේ හැකි ඉක්මනින් රූපවාහිනී, ගුවන් විදුලි වගේ ජනමාධ්‍ය ඔස්සේ තමයි පණිවිඩ ලබලා දෙන්නේ. ඒකෙන් බහුතරයක් ජනතාවට ඉක්මනින් පණිවිඩය ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ විදිහට ව්‍යාපාර ආයතනයක් වුණත් සලකලා බලන්න ඕන තමන් පණිවිඩය දෙන්න ඕන කාටද, කොයිතරම් ඉක්මනට මේ පණිවිඩය ඒගොල්ලන් අතරට යන්න ඕනේද, ඒ සියල්ල පිළිබඳ සලකලා බලලා තමයි සුදුසු සන්නිවේදන මාධ්‍යයක් තෝරාගත යුතු වන්නේ. ඒ වගේම තමයි වේගවත් බව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ව්‍යාපාර ආයතනයක් තුළදී නම් විශේෂයෙන් අපි පිරිවැය පිළිබඳ සැලකිලිමත් වෙනවා. අඩු පිරිවැයක් යටතේ කොහොමද වැඩි තොරතුරු ප්‍රමාණයක් සන්නිවේදනය කරන්න කියන එක. ඕගලන් දන්නවා අඩු පිරිවැයක් යටතේ අපි ගොඩාක් සන්නිවේදනය කරනවා SMS කියන ක්‍රමවේදය භාවිතා කරලා, විද්‍යුත් ක්‍රමවේදය භාවිතා කරලා කෙටි පණිවිඩ සේවය. ඊළඟට තවත් අපි සැලකිලි බලන්න ඕන මේ පණිවිඩය දෙනකොට පැහැදිලි බවක් තියෙන්න ඕන. පණිවිඩය ලබන පුද්ගලයාට පැහැදිලිව තේරුම් ගැනීමට හැකියාව තියෙන්න ඕන. ඒ වගේම තමයි භාවිතයේ පහසුව. දැන් ගොඩක් වෙලාවට අපි ඔන්ලයින් ක්‍රමවේදයට අන්තර්ජාලය යොදා ගන්නවා. නමුත් ගොඩක් දුෂ්කර ප්‍රදේශවල ඉන්න දුප්පත් ළමයිට මෙන්න මේ අන්තර්ජාල කියන පහසුකම නැහැ. ඒකට ඕන ඩිවයිස්. එහෙම නැත්නම් රූප මේ ෆෝන් එකක් වෙන්න පුළුවන්, ලැප් එකක් වෙන්න පුළුවන්, ටැබ් එකක් වෙන්න පුළුවන්, විදුලිය අවශ්‍ය වෙනවා අපිට. මේ කියන පහසුකම් නැහැ. සමහර වෙලාවට මට මේ ළඟදී මේ දරුවෙක් කිව්වා ඔක්කොම ගත්තා මේ මිස් චාර්ජ් කරගන්න ගත්තා. ඒ වුණාට අපි ගාව අර මේ 3 pin charges ගහන්න පුළුවන් මේ මල්ටි ප්ලග් එකක් නැහැ කියලා. එහෙම ගැටලු ඇති වෙනවා. අලුත් තාක්ෂණයත් එක්ක අලුත් ඉලෙක්ට්‍රිකල් ඒ කියන්නේ විද්‍යුත් උපකරණ එනවා. ඒව සවි කරන්න පුළුවන් තරම් නවීකරණය වූ නිවාසවල් අපිට නැහැ. ওই විදිහේ ගැටලු රාශියක් තියෙනවා. ඒ හින්දා සංනිවේදන මාධ්‍ය තෝරගන්නකොට අපි බලන්න ඕන භාවිතා කිරීමේ පහසුවක්. ව්‍යාපාර ආයතනය තුලදීත් එහෙමයි. අපි හිතමුකෝ ශාඛාවල් තියෙනවා ව්‍යාපාර ආයතනයේ කියලා. එතකොට මේ ශාඛාවල් කොහෙද ව්‍යාප්ත වෙලා තියෙන්නේ? ඒ දේවල් සේවකීන්ට පාවිච්චි කිරීම කොයිතරම් පහසුවෙන් කරන්න පුළුවන්ද කියන එක වැදගත් වෙනවා. ඊට අමාරුවෙන් සංනිවේදන මාධ්‍යයන් අපි මේ භාවිතයට ගත්තොත් ඒකෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට යන්න නොහැකි වෙනවා. ඉතින් ඕගොල්ලන් සංනිවේදන මාධ්‍යයක් තෝරගන්නකොට මෙන්න මේ කියන කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. හොඳයි. අපි ඊළඟට බලනවා ප්‍රවාහන සේවය පිළිබඳව. ප්‍රවාහනය කියන්නේ විශේෂයෙන්ම වෙළඳාමේදී අත්‍යවශ්‍යම උපකාරක සේවාවක් බවට පත් වෙලා තියෙනවා. කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් රටකට තියෙනවා නම් ඒ රට තුළ වෙළඳාම කියන එක ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඕගොල්ලන් දන්නවා විදේශ වෙළඳාමට පදනමම වෙලා තියෙන්නේ මෙන්න මේ නාවික සහ ගුවන් ප්‍රවාහන කියන ක්‍රමවේදයන් දෙක. ඉතින් ප්‍රවාහනය කියන්නේ ඉතාමත් වැදගත් උපකාරක සේවාවක් වෙළඳ කටයුතු කාර්යක්ෂමව කරගෙන යන්න. නිෂ්පාදකීන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය කලට වේලාවට නිෂ්පාදනාගාරවලට ලබා ගන්න වගේම නිමි භාණ්ඩ ඉතා ඉක්මනින් පාරිභෝගිකයා අතට පත් කරන්නත් අපි මේ ප්‍රවාහනය කියන උපකාරක සේවාව යොදා ගන්නවා. ප්‍රවාහනය කියන එක පිළිබඳ නිර්වචනයක් ගත්තොත් කිසියම් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට භාණ්ඩ හා මගීන් රැගෙන යාම තමයි ප්‍රවාහනය කියලා අපි හඳුනගන්නේ. මේ ප්‍රවාහන පද්ධතියකත් අපි මූලිකාංග කීපයක් හඳුනගන්නවා. සංනිවේදන මූලිකාංග තිබුණා වගේම ප්‍රවාහන පද්ධතියකත් මූලිකාංග හතරක් අපි හඳුනගන්නවා. ඒ හතර මාර්ග, මාධ්‍ය, බලය සහ පර්යන්ත විදිහට අපි හඳුනා ගන්නවා. මෙහිදී මාර්ග කියලා අපි කියන්නේ ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්න විවිධ මාවත් මාර්ග කියලා අපි හඳුනා ගන්නවා. මහා මාර්ග, දුම්රිය මාර්ග, ජල මාර්ග, ගුවන් මාර්ග විදිහට ප්‍රධාන මාර්ග හතරක් අපිට හඳුන ගන්න පුළුවන්. මේ වගේම ජල මාර්ග සහ ගුවන් මාර්ග ස්වභාවිකව තියෙනවා. මහා මාර්ග සහ දුම්රිය මාර්ග මිනිසා විසින් නිර්මාණය කරගෙන තියෙනවා. මේ මාර්ගවල ගමන් ගන්නා වාහන එහෙම නැත්තම් ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්න යාන වාහන මාධ්‍ය කියලා අපි හඳුන ගන්නවා. ඔගලන් දන්නවා ඇති මහා මාර්ගවල බස් යනවා, ලොරි යනවා, වෑන්, බයිසිකල් වගේ දේවල් ගමන් කරනවා. දුම්රිය මාර්ගවල දුම්රිය, ගුවන් මාර්ගවල ගුවන් යාන, ඊළඟට මුහුදු මාර්ගවල නැව් වැනි විවිධ යාන වාහන අපිට හඳුන ගන්න පුළුවන්. ඊළඟ තුන්වෙනි මූලිකාංගය තමයි බලය කියන එක. ප්‍රවාහන මාධ්‍යයන් මාර්ග ඔස්සේ ධාවනය කරන්න භාවිතා කරන විවිධ ශක්තීන් බලය විදිහට අපි හඳුන ගන්නවා. වර්තමානයේ නම් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ඉන්ධන කියන බලශක්තිය. ඊට අමතරව විදුලිය, ගෑස්, සූර්ය බලය කියන දේවල් බලය විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. වර්තමානයේ ගොඩක් වෙලාවට සූර්ය බලය යොදාගෙන ප්‍රවාහන කටයුතු කරන්න නව තාක්ෂණික ක්‍රම ඔස්සේ පුද්ගලීන්, විද්‍යාඥයින් උත්සාහ කරමින් සිටිනවා. ඊළඟට ඉතාමත් වැදගත් මූලිකාංගයක් විදිහට ප්‍රවාහණය අපිට හඳුනගන්න පුළුවන් මේ පර්යන්ත කියන එක. පර්යන්ත කියලා අපි හඳුනගන්නේ ප්‍රවාහන මාධ්‍යයන් හැසිරවීම සඳහා භාවිතයට ගන්නා ස්ථාන. එහෙම නැත්නම් නැවතුම් පළවල් විදිහටත් අපි පර්යන්ත කියන එක හඳුනගන්නවා. උදාහරණ විදිහට බස් නැවතුම, වරාය, දුම්රිය ස්ථානය, ගුවන් තොටුපළ, මෙන්න මේ කියන ස්ථාන අපි පර්යන්ත විදිහට හඳුනගන්නවා. ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්න එකත් ඉතාමත් වැදගත් කාර්යභාරයක් වෙනවා වෙළඳාමේදී. ව්‍යාපාරිකයෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා සුදුසු ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්නකොට මෙන්න මේ කියන කරුණු පිළිබඳ වඩාත් සැලකිල්ලක් දක්වනවා කියලා අපි අඳුනගන්නවා. එකක් තමයි භාණ්ඩේ ස්වභාවය. භාණ්ඩේ ස්වභාවය අනුව ව්‍යාපාරිකයන් විසින් යොදා ගන්නා ප්‍රවාහන මාධ්‍යයන් එකිනෙකට වෙනස් වෙනවා. භාණ්ඩේ බර, කල් පැවැත්ම, වටිනාකම අනුව ඒ සඳහා යොදාගත හැකි විවිධ වූ සුදුසු මාධ්‍යයන් යොදා ගන්න ව්‍යාපාරිකයෝ පෙළඹිලා තියෙනවා. වචිනාකමින් වැඩි භාණ්ඩ ප්‍රවාහනයේදී සේප්පු සහිත ප්‍රවාහන මාධ්‍යයන්ද, ඊළඟට ඛනිජ තෙල්, දියර වැනි දෑ ප්‍රවාහනය සඳහා බවුසර් වගේ විවිධ හැඩවලින් සකස් වුණ මාධ්‍යයන්ද, ඊළඟට ගෑස් ප්‍රවාහනය සඳහා සැකසූ විශේෂ උපකරණ සහිත මාධ්‍යයන් යොදා ගැනීම සිද්ධ වෙනවා. ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්නකොට භාණ්ඩයේ ස්වභාවය ඉතාමත් වැදගත්. ඒවා පිටට නිරාවරණය වෙන්න නොදී සමහර දේවල් වාෂ්ප වෙන්න පුළුවන්, වහා ගිනි ඇවිලෙන සුළු වෙන්න පුළුවන්, දියරමය දේවල් අපි ප්‍රවාහනය කරනවා වෙන්න පුළුවන්, බරින් වැඩි ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා වෙන්න පුළුවන්. ඒ එකිනෙක සඳහා ඉතාමත් යෝග්‍ය වූ මාධ්‍යයන් තෝරා ගැනීම ව්‍යාපාරිකයෙකුගේ වගකීමක්. ඊළඟට විශේෂයෙන්ම සන්නිවේදනයේදී අපි සලකලා බැලුවා වගේම ප්‍රවාහන පිරිවැය, අවම පිරිවැයක් යටතේ වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකි මාධ්‍යයක් තෝරා ගත යුතු වෙනවා. ඊළඟට ධාරිතාවය, කොයිතරම් ප්‍රමාණයක් අපි ප්‍රවාහනය කරනවද කියන එක. භාණ්ඩ වලට තියෙන ආරක්ෂාව, ගමනාන්තය දක්වා සුරක්ෂිතව භාණ්ඩ ගෙන යන හැකි ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගත යුතුයි. වේගය සහ සුලභතාවය ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී අපි සැලකිලිමත් විය යුතු වෙනවා. ව්‍යාපාර කටයුතු කාර්යක්ෂම කරගන්න කොහොමද මේ ප්‍රවාහනය දායක වෙලා තියෙන්නේ කිව්වොත්, නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය සම්පත් ලබා ගන්නත්, නිමි භාණ්ඩ වෙළඳපළ කරා බෙදා ගන්නත්, සේවකීන් ප්‍රවාහනය කිරීමටත්, භාණ්ඩ පාරිභෝගිකයා වෙත ප්‍රවාහනය කිරීමටත් ව්‍යාපාරිකයන් විසින්, එහෙම නැත්නම් ව්‍යාපාර ආයතන විසින් ප්‍රවාහනය යොදා ගැනීම සිද්ධ වෙනවා. මේ තුළින් වෙළඳ කටයුතු ඉතාමත් කාර්යක්ෂම, ලාභදායී ලෙස කරගෙන යාමට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි ප්‍රවාහන මාර්ග ගත්තොත් ඕගලන්ට හඳුනගන්න තියෙනවා කියන මං කිව්වා ප්‍රධාන මාර්ග හතරක්. මහා මාර්ග, දුම්රිය මාර්ග, ජල මාර්ග සහ උවන් මාර්ග. ඒතර මහා මාර්ග වලදී සිද්ධ වෙන්නේ ගොඩබිමේ පිහිටි මාර්ග යොදා ගනිමින් භාණ්ඩ හා පුද්ගලයන් ප්‍රවාහනය කරන එකයි. අපි මේ වගේ වාසි අවාසි සංසන්දනය කරලා බැලුවොත් මහා මාර්ග ප්‍රවාහනයේ වාසි රාශියක් තියෙනවා. උගලන් දන්නවා බහුලවම ව්‍යාප්ත වෙලා තියෙන්නේ මහා මාර්ග කියන එක. ඕනෑම ප්‍රදේශයක මාර්ග පද්ධතිය ව්‍යාප්ත වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ නම්. ඒතර එක වාසියක් තමයි ගමනාන්තය දක්වාම අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනෑම වෙලාවක පුද්ගලීන්ට අවශ්‍ය ඕනෑම මාධ්‍යයක් භාවිතා කිරීමට අවසරය තියෙනවා. නමුත් අධිවේගී මාර්ග වගේ ගත්තොත් පොඩි පොඩි සීමාවල් තියෙනවා. අධිවේගී මාර්ගයකට අපිට හිතුන විදිහට හිතුන වෙලාවට වාහන යොදවන්න බෑ. ඒ වගේ නීති රෙගුලාසි තියෙනවා. සාපේක්ෂව බැලුවොත් අනිත් ප්‍රවාහන මාර්ගවලට සාපේක්ෂව මහා මාර්ග කියන එක ඉතාම සුලබයි. ඕනම කෙනෙකුට ඉතා පහසුවෙන් අඩු පිරිවැයක් යටතේ භාවිතයට ගන්න පුළුවන්. අවාසි විදියට දැක්කොත් අපිට මහා මාර්ගවල කියන්න පුළුවන්. මාර්ග තදබදයක් තියෙනකොට ප්‍රමාද වීම ඇති වෙන්න පුළුවන්. මාර්ග අනතුරු සිද්ධ වෙනවා වැඩි, බහුලව සිද්ධ වෙනවා. ඒ වගේම ඉන්ධන දහනය තුලින් පරිසර දූෂණය ඇති කරන්න පුළුවන්. වායු දූෂණයට සලකිය යුතු බලපෑම මහා මාර්ග පද්ධතිය තුලදී සිද්ධ වෙනවා. දුම්රිය මාර්ග ප්‍රවාහණය ගත්තොත් දුම්රිය මාර්ග යොදාගෙන භාණ්ඩ හා මගින් ප්‍රවාහණය කිරීම සිද්ධ වෙනවා. මේකේ වාසි විදියට දකින්න පුළුවන් අපිට එකවර විශාල වශයෙන් මගින් සහ භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහණය කිරීමේ හැකියාව ලැබෙනවා. දුර ගමන් සේවා සඳහා විශේෂ මැදිරි වලින් සමන්විත වෙලා දුම්රිය සකස් වෙලා තියෙනවා. වායු සමීකරණය කළ මැදිරි, නිදන මැදිරි, නිරීක්ෂණ මැදිරි වගේ දේවල් අපිට හඳුන ගන්න පුළුවන්. ඒව තුල විවිධ පහසුකම් තියෙනවා. ඒ වගේම තමයි දුම්රිය මාර්ගවල තදබදයක් ඇති වෙන්නේ නැහැ. ඒ දුම්රිය එකිනෙකට මුහුණලා ගැටීම් ඇතිවීම අඩුයි. අනතුරු සිද්ධ වෙන ප්‍රමාණය අඩුයි. දුම්රිය මාර්ග ප්‍රවාහනයේ අවාසි විදියට අපිට දකින්න පුළුවන් ගොඩක් වෙලාවට ගමනාන්තය දක්වා යොදා ගන්න වෙන්නේ නැහැ. දුම්රිය මාර්ග හැම ප්‍රදේශයකම ව්‍යාප්ත වෙලා නැහැ. ඒතකොට නියමිත කාලසටහනකට පමණයි දුම්රිය ක්‍රියාත්මක වෙන්නේ. පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයන් භාවිතයට ගන්න වෙන්නේ නැහැ. තනි පුද්ගලෙක් දුම්රියක් ධාවනය කරවන්න යන්නේ නැහැ. මහා මාර්ගවලට අපි වාහන දැම්මා වගේ. ඒ වගේම තමයි අනතුරක් සිද්ධ වුණොත් මාර්ග යථා තත්ත්වයට පත් කරගන්න කාලයක් ගත වෙනවා. අපි ගත්තොත් ගුවන් මාර්ග ප්‍රවාහනයේ පිළිබඳව ගුවන් මාර්ග ප්‍රවාහනයේ තියෙන වාසියක් තමයි ඉතාමත් වේගයෙන් අපිට පුළුවන් ඉක්මනින් නැෂ වෙන භාණ්ඩ හෝ හදිසි අවශ්‍යතාවයන් සඳහා විදේශගත වීම සඳහා මේ ගුවන් ප්‍රවාහන මාධ්‍ය යොදා ගන්න පුළුවන්. වේගය ඉතා වැඩි. ඒ වගේම තමයි මගීන් සඳහා සුව පහසුව වැඩියෙන් සපේන ප්‍රවාහන ක්‍රමවේදයක් ලෙස අපිට හඳුන ගන්න පුළුවන්. සුව පහසු ආහන, ආහාර, රූපවාහිනී, අන්තර්ජාල පහසුකම් වගේ සියලුම සෞඛ්‍ය සම්පන්න පහසුකම් යටතේ අපිට ගමන් කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ගුවන් ප්‍රවාහනය තුළින් ජාත්‍යන්තර වෙළඳාම සඳහා බොහෝ පිටිවහලක් ලැබෙනවා. ගුවන් ප්‍රවාහනය අවාස විදියට අපිට දකින්න පුළුවන් වියදම් අධිකයි. කාලයක් ගත වෙනවා. සාපේක්ෂව වැඩි කාලයක් අපිට ගුවන් ටිකට් පත් ගන්න, වීසා හදා ගන්න, පාස්පෝර්ට් හදා ගන්න, ඕගොල්ලන් දන්නව ඇති ගුවන් ගමනක් සඳහා ලියකිවිලි රාශියක් අපිට සකස් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රවාහන වියදම අධිකයි. ගුවන් ටිකට් පතක මිල ඉහළයි. අනතුරක් සිද්ධ වුණොත් ඉතා විශාල විනාශයක් ඇති වෙන්න පුළුවන්. ගුවනේදී අනතුරක් සිද්ධ වුණොත්, දැන් මහා මාර්ගයක අනතුරක් සිද්ධ වුණා නම් පුද්ගලයෝ එකතු වෙනවා, ඉක්මනින් රෝහල් කරා ගෙනියනවා. නමුත් ගුවන් ප්‍රවාහන ක්‍රමයේදී සහ ජල මාර්ග ප්‍රවාහනයේදී කිසියම් අනතුරක් සිද්ධ වුණොත් සිද්ධ වෙන විනාශය ඉතා අධිකයි. ඊළඟට බරින් අධික භාණ්ඩ ප්‍රවාහනය කරන්න ගුවන් ප්‍රවාහනය යෝග්‍ය වෙන්නේ නැහැ. ජල මාර්ග ගත්තොත් සාගර, ගංගා, ජල වැනි ජල මාර්ග යොදා ගනිමින් කරන ප්‍රවාහණය තමයි ජල මාර්ග ප්‍රවාහණය විදියට අපි හඳුනගන්නේ. මේ ජල මාර්ග ප්‍රවාහණය රටක අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු සඳහා මෙන්ම ජාත්‍යන්තර ප්‍රවාහන කටයුතු සඳහාද යොදා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතා වෙන්නේ අභ්‍යන්තර ජල මාර්ගික ප්‍රවාහන ක්‍රමවේදයක් නෙවෙයි, බාහිර එහෙම නැත්නම් ජාත්‍යන්තර ප්‍රවාහනය සඳහා තමයි ජල මාර්ග ප්‍රවාහනය යොදාගන්නේ. ඒතර ජල මාර්ග ප්‍රවාහනයේ වාසි විදියට අපිට හඳුන ගන්න පුළුවන් එකවර විශාල මගින් සහ භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න පුළුවන්. ප්‍රවාහන ගාස්තු ගුවන් ප්‍රමාර්ග ප්‍රවාහනයට වැඩිය සාපේක්ෂව අඩුයි, පිරිවැය අඩුයි කියලා අපි හඳුන ගන්නවා. ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාමති පිටිවහලක් වෙනවා. බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනය සඳහා අපිට ජල මාර්ග ප්‍රවාහනය යොදා ගන්න පුළුවන්. මේකේ තියෙන අවාසි විදියට දකින්න පුළුවන් ප්‍රවාහණය සඳහා වැඩි කාලයක් ගත වෙනවා. සෑම ගමනාන්තයක් සඳහාම යොදා ගැනීමට නොහැකි. ඒතකොට හැම රටක්ම සාගර හා සම්බන්ධ වෙලා නැති හින්දා ලෝකයේ තියෙන ඇතැම් රටවල් වලට විතරයි අපිට මේ ජල මාර්ග ඔස්සේ ප්‍රවාහනය කිරීමට අවස්ථාව ලැබිලා තියෙන්නේ. හොඳයි, එහෙනම් අද අපි වෙළඳාම සහ උපකාරක සේවා කියන පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරා. එතකොට ඔයගලන්ට මතක ඇති අපි වෙළඳාම අභ්‍යන්තර සහ බාහිර විදිහට අපි සාකච්ඡා කරා. වෙළඳාමෙන් පස්සේ තමයි උපකාරක සේවා ගැන කතා කරේ. මුදල් බැංකු කියන පාඩම මුලින්ම කතා කරා. ඊළඟට රක්ෂණය, ප්‍රවාහණය සහ සංනිවේදනය කියන උපකාරක සේවාවන් පිළිබඳව අපි කතා කරා. එතකොට ඔගලන්ට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කොහොමද වෙළඳාම කාර්යක්ෂම කරගන්න, තරඟකාරීත්වයට මූණ දෙන්න නවීන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරලා මේ උපකාරක සේවාවන් ව්‍යාපාරිකයන්ට උදව් වෙන්නේ කියන එක. ඒ අදහසට යන්න අපි මේ උපකාරක සේවාවල තියෙන පොදු මූලිකාංග සහ ලක්ෂණ කීපයක් තමයි මේ මට්ටමේදී ඕගලන්ට සාකච්ඡා කරේ. එහෙමනම් ආයෙත් දවසක හරවත් වැඩසටහනකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගායානි ධර්මදාස ගුරු මෑණියන්.